අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝන් දුවේ පුතේ සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය මගින් විකාශනය වන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් දුවේ පුතේ, අද මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ 15 වෙනි පාඩම. ඒ කියන්නේ බුදුබණ ඇසුරෙන් නිරෝගී දිවියක් කියන පාඩම. දූල පුතාලා අහලා තිනේ ආරෝග්‍ය පරමාලාභා කියලානේ. එතකොට නිරෝගීකම උතුම්ම ලාභය කියන එක තමයි ඒකේ අදහස. ඉතින් දුවේ පුතේ, මොකද ලාභය කියලා කියන්නේ? ලැබීමක් නේ. එතකොට අපි සසර ජීවත් වෙන කාලය තුල අපට නොයෙකුත් ලැබීම් ලැබෙනවා. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන සැපවත් සහ තෘප්තිමත් ජීවත් වෙන්න උදව් වෙන ලැබීම් ලැබෙන්න කියලා. ඉතින් දුවේ පුතේ, ඒ වගේ ලැබීම් කොච්චර ලැබුණත් ඒ සියලු ලැබීම් වලට වඩා උතුම් ලැබීම තමයි නිරෝගීකම. මොකද දුවේ පුතේ නිරෝගීකම කියලා කියන්නේ? කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් දුත් දුක් පීඩා උපදවන රෝගාබාධ වලින් තොර ජීවිතය. මතකයි නේද නිරෝගීකම කියන්නේ? කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් දුක් පීඩා උපදවන රෝගාබාධ වලින් තොර ජීවිතයට තමයි නිරෝගීකම කියලා කියන්නේ. ඒ නිසා දුවේ පුතේ නිරෝගීකම පරම ලාභය කියලා හඳුන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, කායික රෝග වලින් තොරව දවසක් හෝ ඊට වඩා යමේ ජීවත් වෙන්න පුළුවන් වුණත් යමෙකුට මානසික රෝග වලින් තොරව ජීවත් වෙන්න අපහසුයි කියලා. මොකද මොහොතක් හරි එහෙම ජීවත් වෙන්න පුළුවන් මානසික රෝග වලින් තොරව රහතන් වහන්සේට පමණයි කියලාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එමනම් දුවේ පුතේ, කායික සහ මානසික නිරෝගීතාවය උදෙසා ප්‍රයෝජනවත් වන පිළිවෙත්, චාරිත්‍ර, උපදේශාදිය බුදුදහමේ බොහෝ විට දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඉතින් සියලු කායික මානසික රෝග නැවතත් උපදින් නැති ආකාරයෙන් දුරු කරන්න උතුම් ආරෝග්‍ය වූ විමුක්ති සුවය උදා කර ගැනීමට මඟ පෙන්වීම බුදුදහමේ පරම අපේක්ෂාව තමයි. ඉතින් දුවේ පුතේ, බුදුදහම උගන්වන අවම සීල ශික්ෂණය තමයි අපේ ගේහසිත සීලේ වූ නිත්‍ය වූ පංච සීල ශික්ෂණය. එතකොට දුවල පුතාලා දන්නවනේ පංච සීලය කියන්නේ මොකද්ද කියලානේ? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපද පහ තමයි දුවේ පුතේ පංචශීලය කියන්නේනේ. එතකොට මෙන්න මේ පංචශීල් පද පහ අතර විශේෂයෙන්ම තුන්වෙනි ශික්ෂාපදයත් පස්වෙනි ශික්ෂාපදයත් රැකීම තුළින් අපට කායික මානසික නිරෝගීතාවය ඇති කරගන්න පුළුවන්. ඒ සිල්පද අපි තුම තුන්වෙනි සිල්පදය රැක්කේ නැති වුණොතින් විවිධාකාර රෝගාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. දරුණු ඒඩ්ස් වගේ දරුණු මාරාන්තික රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ රෝගාබාධ වලට ලක්ුණාම අපට කායික මානසික නිරෝගීකම නැති වෙලා යනවා. එහෙමනම් අන්නේ තුන්වෙනි ශිෂ්‍යාපදයේ රැකීම අපේ නිරෝගීතාවය උදෙසා ඉතාමත් වැදගත් වෙනවා. අනිත් එක තමයි දුවේ පුතේ පස්වෙනි ශිෂ්‍යාපදය. මොකද්ද? සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. මෙන්න මේ ශික්ෂාපදයේ රැකීම තුලිනුත් අපට දරුණු කටුක දුක් පීඩා විඳින්න වෙන, සමහර වෙලට මාරාන්තික රෝගයක් වෙන්න පුළුවන්, අන්නේ රෝගාබාධ වලින් නිදහස් වෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන් මේ පස්වෙනි ශික්ෂාපදය අපි රැකගත්තොතින්. එතකොට මොකද මධ්‍යසාර වලින් වැළකෙන පුජ්‍යලයට කායික මානසික නිරෝගීතාවය උදා කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සිල්වත් වීම දීර්ඝායුෂ ලබා දෙන පින්කම් ලබා දෙන එකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම දාන ආදී පින්කම් කරන අයට ආයුෂ වර්ණ සැප බල ආදී ලැබෙනවා කියලා බුදුදහමේ සඳහන් කළා තියෙනවා. අතර දුවේ පුතේ මානසික දියුණුව සැලසෙන බෞද්ධ ප්‍රතිපදාවක් තමයි සමාධිය කියලා කියන්නේ. මොකද සමාධිය කියලා කියන්නේ? භාවනාව මගින් සිත කුසල් අරමුණක එකඟ කර ගැනීම. එතකොට ඒ තුලින් අපට පුළුවන් කායික මානසික නිරෝගීතාවය ඇති කරගන්න. ඔබ දන්නෝ සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් බෙහෙත් කරන වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන් ආදී හටගන්න රෝගවලට පිළියම් කරනවා. බුදුරජාණන් වහන්සේත් රෝගවලට පිළියම් කරනවා. මොන වගේ වද? රාගය, දේශය, මෝහය කියන ඒවා නිසා ඇතිවන රෝගාබාධ සමනය කිරීමට. එහෙම නැන්ද වේපද බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් හැටියට හඳුන්වන ඕනේ. ඒ කියන්නේ රාග, දේශ, මෝහ ආදී ඇති වුණාම අපට මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. මානසික රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ වගේ වට පිළියම් යොදනවා. ලෝවැඩ සංගරා කතුවරය කියන්නේ වීදාගම් මෛත්‍රී හිමිපාණන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ හඳුන්වලා දීලා තියෙනවා. සත්හට වන බව දුකට වේදානම් කියලානේ. ඔබ අහලා තියෙනවනේ ඒක. එතකොට ඒකිනුත් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ සත්වය සසර දුකින් මුදවන්න වෙදදුරෙක් හැටියට සේවය කටයුතු කළා තියෙනවයි කියන එක. ඒ වගේම දුවේ පුතේ ධම්මපදයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම, රාග ద్వේෂ ආදී කෙලෙස් නිසා රෝගී වූ සිත්සත නැති පුහුදුන් මිනිසුන් අතර එකී කෙලෙස්මල සියල්ල මුලින්ම සිඳලු බුද්ධ ආදී උතුමෝ නිරෝගීව වසති කියලා. එතකොට ඒකිනුත් පැහැදිලි වෙන හැන්ද වේ පුතේ, රාග ආදී කෙලෙස් වලින් තොර වෙන එක නිරෝගීකමට හේතු වෙන බව. එතකොට කායික වශයෙන් නිරෝගී දිවි පෙවතක් ගත කිරීමට පුජ්‍යලයා නිවර්දි පුරුදු වලින් වගේම දැහැමි පිළිවෙත් වලින් වගේම මානසික දියුණුවකින් යුක්ත වීම පමණක් ප්‍රමාණවත් කියලා බුදුදහම පිළිගන්නේ නැහැ. ඒ සඳහා නිසි පරිසර පද්ධතියක ජීවත් වීමත් අත්‍යවශ්‍යයි කියලා පිළිගන්නවා. මොකද ඇදහැමි පරිසරය විසින් සිත වගේම කය ලෙඩ කරනවයි කියලා බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් දුවේ පුතේ එහෙමනම් පරිසරය පවිත්‍රව තබා ගැනීමට එතෙන්දි වැදගත්කමක් හිමි වෙනෝනේ. බුදුදහමේත් උපදෙස් දීලා තියෙනවා පරිසරය පවිත්‍රව තබාගත යුතුයි කියලා. එහිදී කියලා තියෙනවා නිල් තනකොළ හා ජලය දූෂණය නොකළ යුතුයි කියලා. ජලයෙහි මලමුත්‍ර පහ කිරීම වගේම කෙල ගැසීම ආදී වරදක් කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා නොකළ යුතු දේවල් හැටියට නිල් තනකොළ මත මලමුත්‍ර බැහැර කිරීම, කුණරොඩු දැමීම, ඉඳුල් දැමීම ආදී නොකළ යුතු දේවල් හැටියට සඳහන් කළා තියෙනවා. ඒ වගේම නිරෝගීව ජීවත් වීමට නම් ඒ වෙනුවෙන් හිතකර පරිසරය සකස් වෙන්න ඕන කියන එක අපිට පැහැදිලි වෙනවනේ. එතකොට විසුණු වහන්සේලාටත් දේශනා කළ තියෙනවා සෙනසුන් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව. ඒ කියන්නේ චුල්ලවග්ග පාළියේ වත්තක්කන්දකෙහි දීර්ඝලෙස විස්තර කළා තියෙනවා ඒ පිළිබඳව. විසුණු වහන්සේලා යම් කිසි වෙහෙරක වසනව නම් එහි කැලිකසල තියෙනං ඒ සියල්ල ඉවත් කොට සුද්ධ පවිත්‍ර කරගත යුතුයි කියලා. ඒ වගේම පළමුව පාත්‍රාසෙවුරු පසකින් තබලා ආරාමයේ පිරිසුදු කළ යුතුයි. ඇඳ ඇතිරිලි, පුටු ඇතිරිලි ඉවත් කොට ලී බඩු ක්‍රමයෙන් ඉවතට ගත යුතුයි. පිරිසුදු කිරීමෙන් පසු නැවතත් තිබූ පරිද්දෙන්ම ක්‍රමානුකූලව තැම්පත් කළ යුතුයි. මකුළු දැල්ලත් නම් පළමුව ඉහළ සිට පහළට ඉවත් කළ යුතුයි. ජනෙල් පිසදමිය යුතුයි, බිම පවිත්‍ර කළ යුතුයි කියලා. ඉතින් දුවේ පුතේ නම් ඒක අපටත් වැදගත් පුළුවන්, අපටත් වැදගත්නේ. එතකොට අපි වසන පරිසරය නැත්නම් අපි වසන ගෙදර නිවස අපට පරිසරයේ පිරිසිදුව අපි තබා ගන්න ඕනේ. ගේ ඇතුළත මෙන්ම පිටත පිරිසිදුව තබා ගන්න ඕන, දුබිලි ඉවත් කර ගන්න ඕන. ඒකත් අපි අපේ නිවසවට පරිසරයත් පවිත්‍රව තබා ගැනීම තුළින් අපට නිරෝගීව ජීවත් වෙන්න හේතුවක් කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ පිරිසිදු පරිසරය තුළ අපි ජීවත් වෙනවා නම් අපට ආග්‍රහණය කරන්න වෙන්නේ පිරිසිදු වාතාශ්‍රය. එතකොට ඒක අපේ නිරෝගීකමට හේතුවක් වෙනවා. දැන් ඒ වගේම තමයි අද බොහෝ වෙලාවට අපට අහන්න ලැබෙන ඩෙංගු රෝගය නිසා බොහෝ ප්‍රමාණය මරණ සිදු වෙනවා කියලා. දැන් වර්තමානයේ මේ කොවිඩ් රෝගී තත්ත්වය වගේම බිහිසුණු රෝගී තත්ත්වය තමයි ඩෙංගු. එමනම් මේ ඩෙංගු කියන රෝගයට හේතු වෙන්නේ පරිසරයේ අපවිත්‍රතාවයනේ. එමනම් ඩෙංගු මැලේරියා ආදී රෝග වලින් වළකින්න නම් අපි පරිසරය පවිත්‍රව තබා ගන්න ඕන. එතකොට අපිට ඒ වගේ රෝග වලින් වැළකෙන්න පුළුවන් නිසා දුවේ පුතේ අපි පරිසරයට අපවිත්‍ර දේවල් බැහැර කරන්න හොඳ නැහැ. පොල් කොම්බ, පොල් කටු, පොලිතින් වර්ග මේ වගේ දේවල් තැන් තැන් වල දාන්න නැතුව ඒවා ක්‍රමානුකූලව පරිසරයට බැහැර කිරීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තුලින් අපට පරිසරය පවිත්‍රව තබා ගන්න පුළුවන්. පරිසරය පවිත්‍රව තබා ගත්තොතින් අපට නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ පිරිසිදු ජලය පානය කිරීමත් නිරෝගීතාවයට අවශ්‍ය වෙනවා. දැන් බොහෝ වෙලාවට දරුවෝ උණු වතුර නිවලා පානය කරනවා. ඒ වගේම අදනම් ගොඩාක් වෙලාවට ෆිල්ටර් කරපු ජලය තමයි බොහෝ විට පානය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බිසුන් වහන්සේලාට උපදෙස් දීලා තියෙනවා පානය කිරීමේදී ජලය පෙරහන් කඩකින් පෙරලා ගන්න කියලා. ඉතින් ඒ නිසා අටපිරිකරට පෙරහන් කඩ ඇතුළත් කර තිබීමෙන් ජලය පෙරීම වැදගත්කම නැත්නම් පෙරහන් කඩ භාවිතයේ වැදගත්කම අපට පැහැදිලි වෙනවා. ඊළඟ දුවේ පුතේ jigachha paramalo roga කියලා බහලා ඇතිනේ. jigachha parama roga. ඒ කියන්නේ ඒකේ අදහස තමයි කුසගින්න ලෝව පවත්නා බලවත්ම රෝගය කියන එක. එතකොට එමනම් කුසගින්න නැති කර නැත්නම් කුසගින්න සමනය කරන්න කියලා අපි ආහාර ගත යුත්තේ වෙනත් රෝගාබාධ වලට අතවනන ආකාරයට නොවේ. මොකද අපි එහෙම කියන්නේ, අපි වෙනත් රෝගාබාධ කියන්නේ අපි අනවශ්‍ය විදියට වැඩිපුර ආහාර ගත්තොත් දියවැඩියා වගේ බෝ නොවන රෝග අපට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ කුසගින්න දුරු කරන්න අපි ගත යුත්තේ යෝග්‍ය ආහාර නැත්නම් සුදුසු ආහාර සුදුසු වෙලාවට සුදුසු ප්‍රමාණයෙන්. ඒක හොඳට මතක තියාගන්න. අපි ආහාර නොගෙන ඉඳීමත් වැරදි. ඒතර සුදුසු ආහාර අපි ගන්න ඕන. දැන් ගොඩක් වෙලාවට දරුවෝ පුරුදු වෙලා තියෙන්නේ බඩගිනී කියලා මොනවා හරි කඩෙන් කෙටි කෑමක් කන්න. එමෙ නැත්නම් සමහර අය දිව පිනවන්න ෆ්‍රයිඩ් රයිස් වගේ ආහාර වලට හුරු වෙලා. එතකොට ඒ වගේ ආහාර නොගෙන අපි සුදුසු ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම සුදුසු ප්‍රමාණය අපි අනුගමනය කරන්න ඕන සුදුසු වෙලාව තුල. එතකොට එමනම් දුවේ පුතේ ආහාර ප්‍රමාණවත් ආහාර ගැනීම වගේම කියන්නේ ආහාරයේ මත්තඤ්‍යතා කියලා කියන්නේ ආහාරයේ ප්‍රමාණය දැන ආහාර අනුභව කිරීම. එතකොට ප්‍රමාණය දැන ආහාර අනුභව කිරීම නිසා ප්‍රතිඵල කියන්නේ යහපත් ප්‍රතිඵල ලැබෙන බව බද්දාලි සූත්‍රයේ සඳහන් වෙනවා. මෙන්න මේ බද්දාලි සූත්‍රයේ සඳහන් යහපත් ප්‍රතිඵල තමයි රෝගාබාධ අඩුවීම, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, සුවපහසු පැවැත්ම කියන ටික. මේ එතර මොන සූත්‍ර ආහාරයේ මත්තඤ්‍යතා කියන්නේ ආහාරයේ ප්‍රමාණය දැන ආහාර ගැනීම. ඒ තුලින් මෙන්න මේ වගේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඔබ අහලා ඇති කොසල් රජතුමා බුදුරජාන් වහන්සේ හමුවට පැමිණියේ ගොඩාක් බඩ පිරිලා අරිම අපහසුතාවෙන් තමයි එතන වාසය කරේ, එතන හිටියේ. ඉතින් බුදුරජාන් වහන්සේ කොසල් රජතුමාට දේශනා කරනවා පමණ දැන ආහාර අනුභව කරන්න කියලා. පස්සේදී කොසල් රජතුමා ඒක අහලා ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් ගන්න ක්‍රමයෙන් හුරු වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා දුවේ පුතේ අපිත් ආහාර ගැනීමේදී සැලකිලිමත් වෙන ඕන. මොකද දියවැඩියා වගේ රෝග හැදෙන්න පුළුවන් අධිරුධිර පීඩනය ආදී ආහාර නිසි පරිදි සුදුසු ආහාර නොගත්තොතින්. එවගේම දුවේ පුතේ විසුණු වාසයලගේ කායික නිරෝගීතාවයේ පිළිබඳව ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව බුදුරජාන් වහන්සේ සක්මන් මළුව අනුමත කරලා තියෙනවා. කාගේ ඉල්ලීම පරිදිද? ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම පරිදි විසුණු වාසයලගේ කායික නිරෝගීතාවය සඳහා සක්මන් මළුව අනුමත කරලා තියෙනවා. ඒක භාවනා ඉරියව්වක් වගේම කායික වශයෙන්ුත් කායික ව්‍යායාමයක් හැටියටත් අනුමත කරලා තියෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මිනිස් ජීවිතයේ නිරෝගීතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි කියන එක. ඒතර පුජ්‍යලයා කායික නිරෝගීතාවය වගේම මානසික නිරෝගීතාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ජලයෙන් ගොඩටගෙන බිම තැබූ මස්සෙක් මෙන් අපේ සිත ක්ලේශ ධර්ම හේතුවෙන් සැලෙනවා. ඒ කියන්නේ ක්ලේශ ධර්ම නිසා අපේ හිත සැලෙන නිසා අපි ක්ලේශ ධර්ම දුරු කළ යුතුයි කියලා සඳහන් වෙනවා. ඉතින් අපේ මානසික ස්වභාවය මොකද්ද? මානසික සිතේ ස්වභාවය විවිධ අරමුණු කරා ගමන් කරනවා. ඒ කියන්නේ අපි තුල රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් හේතුවෙන් අපේ මනස අපිරිසිදු වෙනවා. ඒ නිසා අපි මෙන්න මේ මනසට බලපාන අකුසල චේතනා ඇතිවීම වළක්වා ගන්න කටයුතු කරන්න ඕන. මේ අකුසල චේතනා උස්සන්න උනතින් පුජ්‍යල තුල ආතතිය, ඉච්ඡාබංගත්වය ආදී ඇතිවෙන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා මානසික ව්‍යාකූලතා ඇති වෙලා එතකොට දිය වැඩියාව, අධික රුධිර පීඩනය, නිින්ද නොයෑම, ආහාර අරුචය වගේ කායික රෝගත් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ කතා කර මේ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි කායික නිරෝගීතාවය ඇති කරගන්න පරිසරයේ පවිත්‍රතාවය ඇති කරගන්න ඕන, මනස නිරෝගී කරගන්න භාවනා වේදෙන්න ඕන, ඒ වගේම රාග, දේශ, මෝහ ආදී සිතුවිලි පාලනය කරගන්න ඕන. ඉතින් දුවේ පුතේ මම කතා කරේ ඔය නිරෝගී ජීවිතයට අවශ්‍ය ගන්නේ. අපි කිව්වා මුලින්ම ආරෝග්‍ය අපරම ලාභ කියලා උතුම්ම ලාභය තමයි නිරෝගීකම. එහෙනම් අපි නිරෝගීතාවයේ ඇති වෙන ආකාරයට කටයුතු කරන්න ඕන. නිරෝගීතාවය කියලා කිව්වේ මොකද්ද? කායික වගේම මානසික වශයෙන් දුක් පීඩා උපදවන රෝගාබාධ වලින් තොර ජීවිතය. එමනම් අපි එතෙන්දී ගොඩක් වැදගත් වෙනවයි කියලා කිව්වා පංචශීල ප්‍රතිපත්තිය. පංචශීල ප්‍රතිපත්තියත් විශේෂයෙන්ම දෙවෙනි තුන්වෙනි සහ පස්වෙනි ශිෂ්‍යාපද රැකීම. එතකොට තුන්වෙනි ශිෂ්‍යාපද රැකීම තුළින් කියන්නේ සාමකාමී පෞල් ජීවිතය රැකගන්න ගැනීම, සදාචාර සම්පන්නව ජීවත් වීම තුළින් විවිධ රෝගාබාධ ඇති වෙන්නේ නැහැ නේ, ඒස් වගේ රෝගාබාධ ඇති වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම පස්වෙනි ශිෂ්‍යාපදයේ වුණු සුරාපානයෙන් වැළකීම, මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම තුළින් අපට ඒත් අර සිරෝසිස් ආදී රෝගාබාධ ඇති වෙන්නේ නැහැ. මානසික කායික වගේ මානසික නිරෝගීතාවයත් ඇති කරගන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒ වගේම අපි කිව්වා බොහෝ වෙලාවට ලෙඩ වෙන්නේ වාතය, පිත, සෙම ආදී කිපීමෙන්. එතකොට වෛද්‍යවරු ඒ සඳහා පිළියම් කරන වගේම බුදුරජාන් වහන්සේ පිළියම් කරලා කිව්වා රාග, දේශ, මෝහ ආදී නිසා හටගන්න රෝගවලට. එතකොට අපි කිව්වා ලොවැඩ සංග්‍රහයේ සඳහන් වුණා කිව්වා සත්හට වන බව දුකට වේදානම් කියලා. ඒ වගේම අපි කිව්වා කායික වශයෙන් මානසික පිරිසිදුතාවය ඇති කරගන්න බුදුදහමේ අනුමත දේවල් ටික විතරක් නෙමේ හොඳ පරිසරයක්, පිරිසුදු පවිත්‍ර අලංකාරවත් පරිසරයක් තියෙන එකත් වැදගත් කියලා. ඒතර අපි කිව්වා බුදුරජාන් වහන්සේ දේශනා කළ තිබුණයි කිව්වා නිල්තනකොළ මත මල මුත්‍ර බැහැර කිරීම, කුණරොඩු දැමීම, ඉඳුල් දැමීම ආදීන් වැළකී යුතුයි කියලා. ඒ වගේම බිස්සොන් වහන්සේලාට සේනාසන වතේදී සෙනසුන් පවත්වාගෙන යා යුතු ආකාරය ගැන දේශනා කළ තිබුණයි කියලා අපි කිව්වා. ඒ වගේම පිරිසුදු පරිසරයක් තුළ ජීවත් වීම තුළින් පිරිසුදු වාතාශ්‍රය ආග්‍රහණය කිරීම තුළින් අපේ නිරෝගීතාවයට හේතු වෙනවා කිව්වා. ඒ වගේම පරිසරයේ පිරිසුදුව තබා ගැනීම තුළින් ඩෙංගු ආදී රෝගාබාධ වළක්වා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේම අපි කිව්වා ආහාරයේ ප්‍රමාණය දැන අනුභව කිරීමෙන් තුළින් රෝගාබාධ අඩු වීම ආදී යහපත් ප්‍රතිඵල ලැබෙනවායි කියලා. ඉතින් එහෙමනම් දුවේ පුතේ අපි කායික වගේම මානසික නිරෝගීතාවය ඇතිකර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා ඔබ ආහාර ගැනීම සැලකිලිමත් වෙන්න, පරිසරය පවිත්‍රව තබා ගැනීමට සැලකිලිමත් වෙන්න, මනස පිරිසුදුව තබා ගැනීමට සැලකිලිමත් වෙන්න, ඒ තුළින් ඔබට නිරෝගීතාවය උදා කරගන්න පුළුවන්. එමනම් දුවේ පුතේ ඔබ අය යනුව කටයුතු කළ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. අද දවසේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඉතින් දුවේ පුතේ නැවතත් පාඩමකින් අපි හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි. අද දින ඔබට පාඩම ඉදිරිපත් කළ මම හිඳලිකණ්ඩු විදුහලේ විදුහල්පති, මීට පෙර තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වශයෙන් සේවය කළ WMP දමයන්ති.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. බුද්ධාගම විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට යම් ගැටලුවක් වේ නම් BUD හිස්තනක්, Q හිස්තනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.